ශාසනයට පූජා කළ මල් නැවත ගැනීම පවක්ද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. මේකදී අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ශාසනයට පූජා කරන දේවල් මොන මොනවා සඳහාද පූජා කරන්නේ කියන එක කල් තියා දැනගෙන ඉන්න ඕන. නැවත ගන්නෙත් මොකටද කියලා තවම තේරුම් ගන්න ඕන. මොකටද ගන්නෙ? මොකටද පූජා කළේ? විවිධ හේතු නිසා අරගන්න පුළුවන්. තමයි පුංචි ළමයි හැම ලස්සන මල් දැක්කහම පූජා කරලා පස්සේ ඔකේ මල කරගෙන ඉවි බය යනවා. වැඩි හිටියත් එහෙම දේවල් කරන්න පුළුවන් සුවඳ මලක් එහෙම තිබුණොත්. හැබැයි අන්න ඒක මහා අපරාධයක් වෙනවා. සෙල්ලමක් නෙමෙයි එහෙම දෙයක් වුණොත්. ශාසනයේ මල පූජා කරන්නේ දැන් අපි මුදේම අපි කිව්වා මෙච්චර කල් මල් පූජා කරපු ක්‍රමයක් තියෙනවා. අර සම්ප්‍රදායට අනුකූලව පූජා කරනවා. නමුත් මලක් තියලා මලක් දැකලා සිහි කරන ආකාරයේ සම්පූර්ණ හේතු ඇතුව හොඳට පැහැදිලිව සුද්ධ සිංහලෙන් විග්‍රහ වුණා. සුද්ධ සිංහල කියන්නේ සංස්කෘත පද නෑවේ කවිවල. සමවත් කවිවලට සංස්කෘත පද ඉන්නේ නැහැ. අහක් කියලා හොඳ සුද්ධ සිංහල තේරෙන භාෂාවෙන් තමයි ඒ කවිවලින් කියවෙන්නේ. ඒකෙන් කියවුණ සම්පූර්ණ මලක් පිළිබඳ විස්තර සියලු ආකාරයේ. මේ මලක් මොකටද තියන්නේ ඔන්න ඔය ප්‍රයෝජනෙට. විදර්ශනා වලන්ඩ. ඒ වගේම තමන්ගේ චරිතයේ මලක් වාගේ සුද්ධ ඇතුව හැඩ ගහ ගන්න. ඔය කාරණේ මේ ශාසනයෙන් ගන්න මලකින් ගන්න ප්‍රයෝජනෙ. හැබැයි කාටවත් අහනමක් නැහැ. ඒ තිබ්බ මල පූජා කළව මලක් දැකලා සමුනුත් ඔන්න ඔය ප්‍රතිපත්තිමේ පූජාවට ආදර්ශයක් කරගන්නවා නම් ඉතාම යහපතක්. ඒ තිබ්බ කෙනාටත් යහපතක්. මෙහෙම මලක් ගෙනත් තිබ්බ නිසා තමයි ඒ අවස්ථාවේදී ඒකම ආධාරයෙන් මට මේ හිතවලා ගන්න දියුණු කරගන්න ප්‍රතිපත්තිය පූර්ණ කරන ආධාරයක් වුණි. එහෙනම් තිබ්බ කෙනාට සන්තෝෂ වෙන්න පුළුවන්. මම තිබ්බ මලක් සිහි කරලා ඒ මලේ ස්වභාවයෙන් චරිතය හැඩ ගහ ගැනීමට ආදර්ශයක් අරගෙන ඒ වගේ මල මල වෙන ආකාරයේ තේරුම් බලා හිටන් විදර්ශනාවක් වඩලා යම් කෙනෙක් සුළු මොහොතක් හරි හිතක් දියුණු කරගත්තා නම් ඒක කොච්චර වාසනාවක්ද කියලා කාටවත් සන්තෝෂ වෙන්න පුළුවන්. මල් තියෙන්නේ ওই ටිකටයි. එතකොට වෙන බුදුරජාණන් වහන්සේට මල් වලින් කරන්න දෙයක් නැහැ. එහෙනම් රාතන් වහන්සේලාටවත් මල් වලින් කරන්න දෙයක් නැහැ. සංඝ රත්නයේ වෙන මල් වලින් කරන්න දෙයක් නැහැ. උන්වහන්සේලා මල් පළඳින්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ මලින් කරන කාම අදහසකට ඇති කරගන්නවත් ඒවා පරිහරණය කරන්නේ නැහැ. උන්වහන්සේලාත් කරන්නේ මොකද්ද? අරිහත්ත්වයට පත් වෙන කෙනොත් ඔය මල් දැකලා විදර්ශනා කරනවා දුරු දුරු යන. මල් පූජා කරලා තියෙන දෙන දැක්කම උන්වහන්සේලා කරන්නේ ඒකයි. ඒ මොහොතක් ගන්නේ අප්‍රමාදයට හේතු වෙනවා. සාසිරිය තුළ ඉන්න කාටවත් ඒක අයිතියක් තියෙනවා විදර්ශනා කිරීමට ඒක ආධාර කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. සාසනයේ තියෙන්නේ ඒකට සමා. සාසනික දේවල් තියෙන්නේ වෙන මේ මිනිසුන්ගේ කාම ලෝකේ කාම භුක්තිය නෙමෙයි ප්‍රධාන වශයෙන් චරිතයේ සුද්ධ ඇතුව හැල ගහගෙන ආර්ය මාර්ගයේ පූර්ණේ කර ගැනීමට විදර්ශනාත්මක සියලු කටයුතු වලට ඕවට සහයෝගය කරගන්න. ඒ සඳහා යම් කෙනෙක් භාවිතා කරනවා නම් ඒක යහපතක් මිසක් අයහපතක් නැහැ. ඔයින් පිටස්තරව මලක් වේවා පහනක් වේවා සුවඳුමක් වේවා ගාන තෙල් ටිකක් වේවා ඔයින් බාහිර දේකට ගන්න ගියොත් එහෙම සාසනික වර්ධනීම් බාහිර දේකට ඒක ගැලපෙන්නේ නැහැ. නම් පහනක් පත්තු කරන්න තිබ්බ තෙලක් තියෙනවා ඒක පහන් පත්තු කරන්නයි තියෙන්නේ. ඒකටයි ඒක වෙන් කළේ. මොකද පහනක් පත්තු කරන්නේ ඒ පහන පත්තු කිරීමේ යම් විදර්ශනාත්මක ගුණයක් අවබෝධ කරගන්න පුළුවන් නම් සිහි කරලා අන්නේ සඳහා වෙන් කරපු දෙයක්. බීතලා පූජා කරලා තියන්න පුළුවන්. හැබැයි පූජා කරලා පස්සේ බලන්න ඕනේ මේ තියෙන කාටද පූජා කළේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය උසහා පූජා කළා නම් ඒකේ ඒ සඳහා කැප වුණා පූජා වුණා. අත ගහන්න මහ භයානකයි එකපාර. හැබැයි එහෙම කෙනෙක් එතන නැත්නම් ඊළාට ඉන්න සංඝ පරපුරක් ඉන්නවා නම් ඒ සංඝ පරපුරේක භුක්ති විඳින්න පුළුවන්. එහෙමත් උන්වහන්සේලාගෙනුත් පැත්තකට ඉවත් වුණොත් හරි වෙන් කරලා තිබ්බනම් එහෙම තවත් තියෙන උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒ හිමිකමින් ඒ අයටත් එහෙම අවස්ථාවක් නම් ඔළුව එකක් කොමකට හරි එකක ගා ගන්නත් පුළුවන්. හැබැයි ගා ගන්න පුළා හිතන්න මේ ශාසනය උසහා පූජා කරපු දෙයකින් මගේ ඔළුව එකක් කොම නැති කරගත්තා නම් මේකින් වෙන සුවයෙන් පස්සේ මම මොකද ගන්න පියවර. මේකට ණය වෙන්න හොඳ නැහැ. එහෙනම් මම විදර්ශනාත්මකව මනස මෙහෙයවන්න මගේ කාලය මිලම් කරලා මම මේ ගාගත තෙල් ටිකට ණය ගෙවන්න ඕනේ කියලා හිතාගන්න යම් කෙනෙකුට හැකියාව තියෙනවා නම් ලොකු වාසනාවක්. ඔහු තමයි ප්‍රත්‍යවේසයෙන් පරිවෝ කරලා ඉන්නේ. සාසනික දෙයක කකුල විහිලා ගියා නම් පාපීසක මම මේ කකුල විහි ගැනීම යම් සැනසිල්ලක් ගත්තා නම් මම ඒකට ණය ගෙවන්න ඕනේ. මේ සාසනික දෙයක මම පය පිහිලා ගියා. පය පිහින්නම තිබ්බද ඒක. හැබැයි එහෙනම් මම මොකද කරන්න ඕන? මයි කුණු වදින කවුද ඉන්නේ? මරන් ලැබිච්ච වෙලාවක වට විඩා දින කොලයක් අහුලා සුද්ධ පවිත්‍ර කරලා මේ ස්ථානය සුද්ධ පවිත්‍ර කරලා මම මේ පරිහරණය කරගෙන සාසනයට ණය ගවන්න ඕන. හරිම වැදගත්. ප්‍රතිවේශාව නැගිනවා. ඒ වගේම සාසනයට ණය ගවනවා කියන්නේ සාසනය කියන්නේ මේ මහලු පොළොව නෙමෙයි. මේ ද්‍රව්‍ය වස්තු නෙමෙයි. මේවා තුලින් අපිට යහපත් මාර්ගයකට ආධාරයක් වෙනවා නම් අන්නේ ආධාර වෙන හේතු වාසනාව තමයි සාසනය වෙන්නේ. හැබැයි ඒකට ආධාර වෙන දේවල් ද්‍රව්‍ය වස්තු අතර සතර මහා භූතයන් හටගත් ඒවා තියෙනවා. ඒවා ඒ සාසනය සඳහා පූජා කරපුවාම ඒකින් අපි ප්‍රයෝජනෙ ගත්තා වෙන්නේ සාසනික වැඩකට ආර්ය මාර්ගයේ පූර්ණ කරගෙන සමන්තාත් ලෝක සත්‍යයටත් ඒ අනුපිළිවෙලින් ඒ ටික කරගැනීමට ප්‍රධානත්වයේ දීලා ඒ නිවන් මඟ පාදා ගැනීමේ පළවෙනි ප්‍රයෝජනය ගැනීම තමයි සාසනය උසස් තින් දෙකින් පරිහරණය කළ යුත්තේ. ඉතින් ඕක හොඳ මනස සිහියෙන් පුරුදු කරගන්න ඕනේ. ගහක ගෙඩියක් හැදිලා තියෙන්න පුළුවන්. පළතුරු ගහක පළතුරු ගෙඩියක් තියෙන්න පුළුවන්. කෑදරකමට එහෙම කෑවොත් එහෙම කවදා දිරවන්නේ? ඒක මේ සාසනේ තියෙනවා හැවටයි තියනේ. එහෙනම් ඒකෙන් වල විපාසයක් හරි සංසිඳුවා ගත්තら ඒකෙන් ඉස්ම ටිකක් හරි බීලා. එවලෙම හිතන්න ඕනේ. මං අද යම්කිසි ආකාරයේ මේ සහනයක් ලැබුවා නම් විපාස මාත්‍රයක් හරි සංසිඳෙවුවා නම් මේ සාසනය තුල විදර්ශනා මාත්‍රයක් වඩලා කෙලෙස් මාත්‍රයක් මං සංසිඳුවා ගන්න ඕනේ. මේ කරපෙන්න ණය ගවන්න. අන්න එහෙම තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගන්න කරන්න කරන්න මේ පුද්ගලයාගේ කවදාවත් සාසනික දෙයක් අයිති විදිහට ප්‍රයෝජනෙට ගැනීම වෙන්නේ නැහැ. ඔහු ණයකාරීක වෙන්නේ. ගිහි වේවා පැවිදි වේවා ඒ ක්‍රමේ තියෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි සාසන විසාක පූජා කරන සිව්පස ආදී දේවල් තියෙනවා නම් ඒක අනුපිළිවෙල හොඳින් තේරුම් අරගන්න ඕනේ. පළවෙනි අග්‍රසේහිත පූජාව බුදු පියාණන් වහන්සේ අග්‍ර මහා සංඝරත්නයේ හිමි වෙන නිසා අපි ඒක සංකේතයක් වශයෙන් හරි කරනවා. ඒක බොහොම වැදගත්. ඊට පස්සේ සංඝරත්නයේ වශයෙන් යම් ඉන්නවා නම් පෙනී සිටින උන්වහන්සේලා තමයි ඊළඟට ඒක තියෙන්නේ හිමිකම්. භික්ෂුන් ඉන්නහන්සේලාට ඒක අයිතියක් තියෙනවා. භික්ෂු භික්ෂුනි ඊට පස්සේ උපාසක උපාසිකාවන්ටත් අයිතියක් තියෙනවා. හැබැයි මේ කවුරුත් අයිතිය ගන්න සාසන මාර්ගයේ වැඩිවීමට ආධාර කර ගැනීමට පරිභෝග කරන්න විසක් වෙන කිසිම දෙයකට නෙමෙයි. ඒක තමයි කියන ප්‍රත්‍යවිසයන් ගන්නකොට රස විනිස නෙමෙයි, අසීමිත බලපුරවා ගන්න නෙමෙයි, හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි, කාම සම්භෝගයන් සදා සකස් වෙන්න නෙමෙයි, ක්ලාන්ත කරගින් නැති කරගෙන බලිකිනි වේදනා නැති කරගෙන ආරි මාර්ගය පූර්ණ කර ගැනීමට උපනිශ්‍රේ කර ගන්නයි මගේ මේ පරිභෝගේ. මේ විදිහට ගන්න කිව්වේ ඒකයි. සීත උස දුරු කරගන්න, මැසි මදුරු කරදර දුරු කරගන්න, ඒ වගේ ඒ කටයුතු වල මිසක් වෙන කිසිම දෙයකට නෙමෙයි වගේ ඇඳුම් පරිභෝගේ. මේ ආදී වශයෙන් ප්‍රත්‍යවිසයන් පරිභෝග කරන එක විතර පුරුදු කරගන්න ඕනේ. සාසනික බීමකල අත තිබ්බ තැන පටන් ඔය මලා සිහියෙන් ඕක හුරු කරපුවාම හරිය වැදගත් වෙනවා. වැරැද්දක් සිද්ධ වෙන්නේ නැහැ. මොහොතක් ගානේ හිත වැඩෙනවා ආර්ය මාර්ගය තුල. ඉතින් ඔය ටික ප්‍රගුණ කරගන්න ඕනේ. එදා මේ සාසනික උසා පූජා කර මල් තියනවා නම් ඒ මල් නැවත ගන්නවා කියලා කිව්වම දැන් දන්නේ. මොකද ඕක හුඟක් කය කරන වැඩක් ඔය තැනි තැන රස්සාවක් වශයෙන්. නෙළු මල් පූජා කරලා යනකන් ඉතින් අනිත් පැත්තේ එකෙක් ඇදලා ඔක්කොම ගොට්ටක දාගෙන පැල්ලා යනවා. ගිහිලට ආයිසරයක් අර පෙත්ත වතුර ටිකක් ගහලා වට්ටිය අමුල ආයිසරයක් අනිත් පැත්තෙන් ගේනවා කෙනෙක් අතින්. ඉතින් මෙහෙම කරනවා. ඔයගේ අවස්ථාව හරි භයානකයි. ඒ වගේ දෙයක් කරනකොට ඒ මලින් ගන්න ප්‍රයෝජනයක් තියෙනවා නම් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක ව්‍යාපාරයක් කරගන්න යන්න නරකයි. තමන්ගේ පුද්ගලික ලාභයක් ගන්න හසාවක් කරගන්න යන්න නරකයි. යම්කිසි එහෙම දෙයකින් අහක දාන්න තියෙනවා නම් වැඩිපුර තියෙනවා නම් යම්කිසි කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ඒ මල් වට්ටියක් අරගෙන වෙලටම පූජා කළා ඉතින් යහපතක් කරගත්තල කමක් නැහැ. බෑ ඒ මල් වට්ටියට දුන්නේ යම්කිසි යමක් ඇද්ද, මිල කිරීමක් ඇද්ද, ඒ සාසනික අභිවෘද්ධිය සඳහා කරන දෙයකට යොදවලා හිටන් තවත් අභිවෘද්ධියක් කරනවා නම් කමක් නැහැ. ඒක වැදගත්යක් වෙනවා. නමුත් ඔක ව්‍යාපාරයක් වශයෙන් කරලා හිටන් චක්‍රයක් වශයෙන් කරගොලා මෙතනින් කඩේට ගියා, කඩේ මෙහාට ආවා, ආයතනින් කඩේට ගියා. ওই જાතිය වෙන කරන එක නම් වටින්නේ නැතිම සමහර තැන්වල හුඟක් වෙ විශේෂ පූජනීය ස්ථානවල ওই වෙසක් පොහොය දිහා හරියට හොම දේවල් කෙරෙනවා. ඒක මලක් 700 වතාවකටදී පූජා වෙනවා. ඉතින් ඔහොම ක්‍රම තියෙනවා. පළතුරු ගෙඩියක් තිබ්බහම පළතුරු ගෙඩියත් ඔහොම රවුම යන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවා ඉතින් ඒ තරම් ගැළපෙනේවා නෙමෙයි. ඒවෙන් ගතේ ප්‍රයෝජනය පූජා කරලා ඒවැ තියෙන ඒවත් ක්‍රමවේද තියෙනවා. යමක් පරිහරණය කරන්න දුන්නාගේ පරිහරණය කරන්න දුන්නේදී අර යාව ජීව කාලික ආදී වශයෙන් තියෙන කොටසක් තියෙනවා. යාව කාලික, යාම කාලික, සත්තාහ කාලික ආදී වශයෙන්. ඒ වගේ ආහාර වාගේ දේවල් පූජා කරන්නේ ආහාර වාගේ දේවල් අනුපුලි වලින් එහෙම පූජාවට ගන්නවා මිසක් ඒක ආපහු ගිහිලා තියෙන එක වටින්නේ නැහැ. යම්කිසි දියෝ යාව ජීව කාලික තෙල් බෙහෙත් වැනි දේවල් තියෙනවා. ඒතර ඒ වගේ ඖෂධ වර්ග තියෙනවා. තමන්ට අනවශ්‍ය හරියක් තියෙනවා නම් සාසනික වැඩ කරසයක් කර ගැනීමට සමග මාළු කරගන්න පුළුවන් නම් යම්කිසි මේ වෙලෙන් දෙකට වුණත් ඒක මාරු කරන්න අවශ්‍යලෙකුත් විනී පෙන්ලා තියෙනවා. අවශ්‍ය දෙකේ මාරු කරගත්ත හැකි. අරගෙන එකින් ඒ දෙය ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් එනිසා මේ පූජා කළ මල් නැවත ගැනීම කියන එක දැනගන්න මොකටද ගන්නෙ? ඒක පූජා කරපු දේවල් ඒ සඳහා මේ අරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඉතර එහෙම ක්‍රම තිබුණා. මල් ටිකක් අරගෙන ගිහිලා ඉතින් අතේ තියාගෙන කර්මස්ථාන වඩන ක්‍රම දේවනේ. ඉතින් මේ මල් ටිකක් අතර අරගෙන යනවා. හාමුදුරුවෝත් එහෙම කරනවා. හුඟ දිනේ මල් තියා තිබ්බා. අරගෙන ගිහිලා ඉතින් හුදකලා විවේකී ස්ථානයක අනිකේක හයි වාරුක ගහින්න නෙමෙයි. තමන්ගේ පාඩිය හොඳට විවේකීව කල්පනා කරන්න 100ෙන් කල්පනා කරන්න පුළුවන් තැනක ඉඳගෙන අර අතේ තියෙන මල් ටික බලනවා. අරගෙන බලගෙන තමන්ගේ මේ සසරේ ආපු ගමනේ ඒ ඒ අවස්ථාවන් එක්කිරුවා නම් කොහොමද? මීට පෙර ආත්මයක හිටියා. ඒකෙත් මම හිටපු කාලවල යම් කිසි කාලයක මේ මලවාගේ හිටපු කාලයක් තිබුණා. සරුණ කාලයක් එහෙම තිබුණා තියෙන්න එපා. නාලේ ඇඳලා කොහොමදල ඇඳුම් ඇඳගෙන සුද්ධ ඇතුව හිටපු කාලයක් එහෙමත් තියෙන්න ඇති. ඊටත් ඉස්සෙල්ලා අධ්‍යාපතිල දෙවියෙක් වෙලා එහෙම හිටියා නම් බොහොම ලස්සනට ඉන්න ඇති මේ මල්වාගේ. එහෙම කාලෙකුත් තියෙන්න ඇති. ඔහොම ආදි කාලේ නිකන් බල බල යනවා. හරියට මේ අධ්‍යාවක් ගන්න තරුණ කාලයක් හොඳ කාලයක් එහෙම තිබුණා නම් පොඩි කාලයක් හරි මෙහෙම හැඩයක් රුවක් ඇතුව පේන ඉඳලා චිත්ත ප්‍රසාදයක් ඇතුව හිටපු කල් එහෙම තියෙන්න ඇති. හැබැයි මේ මල්වල ස්වභාවය මේ පැහැයට තිබුණාට මේක ගෙවිලා යනවා වාගේ. ඒක ඔක්කොටම සිද්ධ වෙන්නේ ඒ ටිකයි. එක මලක් අතර ගන්න මේ මගේ මේ අධ්‍යාව. මේ අධ්‍යාවත් අද මේ මල වාගේ තිබුණාට මේ මල පර වෙනවා වාගේම ඒ අධ්‍යාවෙන් ගන්න දෙයක්වත් නැහැ. ඒකත් පර වෙලා වෙනසිල යනවා. ඉතින් මේ වලින් වෙන ගන්න දෙයක් නැහැ. මේ රැවටිල්ල විතරයි තියෙන්නේ. හරයක් නැතිනම් මේක පැත්ත දැම වගේ අධ්‍යාවගෙන යම් චන්දරාගයක් තිබුණාද ඒකත් මම පැත්ත කර දානවා. තව අතර මලක් ගන්නවා. මම මීට පෙර යම් කිසි ආකාරයකින් සිටුවරයෙක් වෙලා හිටියා නම් එහෙම කෙනෙක් වෙලා ඉපදිලා හිටියා නම් ලස්සන කෙනෙක් වෙලා හිටියා නම් එහෙම. ඒත් මේ මල වාගේ තියෙන්න ඇති. මේක පර වෙලා ගියා වාගේ පර වෙලා යනවා වාගේ ඒ කාලේ තිබිච්ච අධ්‍යාවක් වෙනවා. ඒකනත් ඒ ටික සිද්ධ වෙනවා. මේ මලත් පර වුණා ඒකත් පර වුණා වගේ මේ මල පර වෙනවා වගේ දෙක මේකයි. දානවා පැත්තක තේ දෙකෙන් වැඩක් නැහැ. ඔය ක්‍රමයට සසරි කාලයක් ගැන සිහි කරනවා. සිහි කළා බල හිටන් ඔක්කොම අහකට දැම්මලා පස්සේ හිස් අත සමන්ට පේනවා. දැන් මෙතන මොනවද තියෙන්නේ? මල් තියෙනකම් පර වෙන ඒවා තිබුණා. පැහැපත් බව පෙන්වන වාගේම වෙනසිල යන ඒවාත් පෙනුණා. දැන් ඒවා ඔක්කොම ඉවර වෙච්ච තැන පර වෙන්නේ එකක් නැහැනේ. එහෙනම් අන්නේ වගේ අධ්‍යාව යම් තැනක නැද්ද? එතන වැහැරෙන්න වෙනසෙන්න එකක් නැහැ. එතන විඳින්න එකක් නැහැ, දුක් විඳින්න එකක් නැහැ. සපයි කියලා හැවටෙන්න එකක් නැහැ. ඒන් සියල්ලෙන් නිදහස් වුණා නම් එතන දුකෙන් නිදහස්. අන්නේ එතන තමයි මගේ වැතුම කියတာ අවසන් කරලා අර මල් ටිකේ කර්මස්ථානියක් කරන ඉස්සර කරපු එකක්. දැන් එහෙම නැහැ. ඒවා වැහිලා ගිහිල්ලා. දැන් ඇහුවොත් එහෙම මට වයින්ද පුළුවන්. මොකද අමුතු જાතිය වන කියලා මිනිස්සුගේ හිත ගන්නවා. කොයි පොතෙන් තිබිච්චද කොයි අටුවාවේ තිබිච්චද ඔය කියන්නේ කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඇත්ත හත් දිනේ බලට හත් දිනේ කුසල තිබිච්ච හෙල අටුවා ගිනි තියලා පුච්චලා විනාශ කරා නම් කවුරු හරි පිළිදා ඔය ඇති වුණා නම් එහෙම කොහෙන් ගන්නද? අද ඒවා තෝරා ගන්න බැරි ඔය විසිකලා හිටන් අපබ්‍රාන්ස් වලින් අටුවාවට උත්තර ලියන්න ගියාම අන්තිවල වලකට මොකද වෙන්නේ? ඉතින් අර්ථ හොයන්නේ කොහොමද? තෝරා ගන්න බැරිය පැත්ත කර දැම්ම. ආර්යයන්ට තේරෙන්නේ අනාර්යයන්ට තේරෙන්නේ නැහැ නේ. ආර්ය දකින්න උපමා අනාර්යයන්ට උපමා තෝරා ගන්නත් බෑ. ඒ වගේ වෙලාවට ඒක පැත්ත කර දානවා තෝරන්න බැරි ඒවා කියලා. ඉතින් හරයක් තියෙනවා කියලා අපි ඉන්නේ ඔය මොනවා හරි කිවිච්ච කතාවක සුන්දර වස්තුවක් ගැන කියවිච්ච එකක් තිබුණා. ආන් ඒක නම් තේරෙනවා. ඔය ටික විතරක් අන්තිමට අටුවා කතාවක් කියලා ගිනනවා. අන්න ඒ වගේ හුඟක් අයින් වෙලා තියෙනවා. අයින් වෙච්ච නිසා ඔය වගේ කිවිච්ච පැරණි බොහොම හරවත් දේවල් ඉවත් වුණා. එදා මල් පූජා කිරීමේදී ගත ප්‍රයෝජන කර්මස්ථාන ඕවා. ඒවා දැන් අපි කිව්වොත් එහෙම අපිට නිඳා කරනවා. අමුතු බණ කියනවා. බුදුරන් වහන්සේලා දේශනා කළේ කියපු එකේ අදහස බලන්න. අදහස ධර්මානුකූල නම් වැදගත් නම් පිළිගන්න. ඒක පදවැලගෙන නෙමෙයි බලන්න කිව්වේ. කොහෙද තිබුණේ කියලා නෙමෙයි. සීහ කළා සීන වලින් බලනකොට ඒ අදහස නිවනට හේතු වෙන එක බව පැහැදිලිව පේනවනම් වැදගත් හැටියට හරවත් හැටියට ගන්න කියලා බුදුරන් වහන්සේ දේශනා කළේ බුද්ධ වචන තෝරාගන්නේ කොහොමයි? ධම්ම තෝරාගන්න හැටි. ඉතින් ওই ක්‍රමයේදී තේරුම් අරගන්න තේරුම් අරගෙන ඒ මල් පූජා කරගහම මල් පාවිච්චි කරන ක්‍රමවේදය උකයි. ඒ වගේ විදර්ශනාවකට භාවනාවට මල් අරගෙන පැතිරලා ඉන්න බැරුවා නම් ඉතාලම හොඳයි, ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මල් පූජා කරනකොට පර මල් ටික කියලා කැලේට විසිකලා අනික් මල් ටික ඉස්සරහන් ගෙනත් තියෙන එක නෙමෙයි ඉස්සර තිබුණේ. ඔය මල් ආසනේ හුඟක් දිගර තිබුණා හදලා. බුදුරන් වහන්සේලාට කියලා පූජා කරලා මල් ටික ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ දවසේ ඉන් එහාට කරනවා. එතන තිබ්බ මල් ටික ඊට එහාට කරනවා. ඔහොමම එහාට එහාට කරලා ඉඩ ප්‍රස්තාව අරගෙන ඉදා පූජා කරලා පළවෙච්ච මල් ටික එතන කරනවා. අද අනිත් අලුතෙන් පූජා කරනවා. දැන් උතර බලපහම මල් ගොඩවල් 10ක් 12ක් තියෙනවා. මේ අද පූජා කරපු එක, මේ ඊයේ පූජා කරපු එක, මේ පෙරේදා පූජා කරපු එක, මේ පළවෙනිදා පූජා කරපු එක. ඉතින් බලනකොට පේනවා අද ඒවා හොඳට අලුත් පිට තියෙනවා. ඊයේ පූජා කරපු බාගිට මැලවිලා තියෙනවා. පෙරේදා පූජා කරපු එක දැන් ඇකිල්ලා ගිහිල්ලා ඉතින් බිමට වාගේ ඇවිල්ලා වාගේ හැමකල ගොඩු ගහලා තියෙනවා. පළමුදා තිබිච්ච ඒවා බලපුවාම ඒවා දැන් මොකම් පරණදල් වෙන්න ළඟයි. තව දවසකට එහා තව දවසකට එහා බලනකොට අන්තිමට ගියා රොඩු වෙන්න ගිය මල් අන්තිමට දිර කළ වෙලා ගිහිල්ලා. අනුපිළිවෙලින් බලාගෙන යනවා. අපේ ජීවිතෙත් මෙහෙම නේද? ලස්සනේ ලහිරව කාලයක් තියෙනවා. තරුණ කාලේ මේ අද පූජා කරව මල් වාගේ. මැදි වයසට ගියා මේ ඊයේ පූජා කරව මල් වාගේ වෙලානේ. වෙනවන්නේ. මහලු වයසට එනවා මේ පෙරේදා පූජා කරව මල් වාගේ තත්ත්වෙට පත් වෙනවානේ. මේක අනුපිළිවෙලින් මේ යන්නේ. කවදාවත් මේ පරවෙච්ච මල ආයසරයක් පිබිදෙන්නේ නැහැ. මේ හොඳට හැඩරට වෙච්ච මල පෙති ඇකිලා පර වෙනවා මිසක් ආපහු ඉන්නේ නැහැ. පරවෙච්ච එක තවත් පරණැල්ල වෙලා යනවා මිසක් සුද්ධ වෙලා ඉන්නේ නැහැ. අපේ ජීවිතත් මහලු වුණාට පස්සේ ආයෙ සරණ වෙන්නේ නැහැ. මහලු භවෙන් තවත් ගිහිල්ලා වැහැරිලා යනවා මිසක් ඇටකළු දිරල සත්‍යෙට වැටලා මැරෙනවා මිසක් ආයි පණේ ඉන්නේ නැහැ. මැරුණාට පස්සේ ඒ ඇටකළු මේ මසත් එක කුණු වෙලා ගිහිල්ලා යනවා මිසක් ඒක ආයි ප්‍රබෝධ වෙන්නේ නැහැ. ඇටකළු එක මතුණාට පස්සේ ඇටකළු ආයි කැඩිලා පිළිලා දිරල යනවා මිසක් ආපහු හැදෙන්නේ නැහැ. මේ විදිහට හටගත් එකක් විනාශේ විනාශේ කියලා වෙනසිලා යනවා මිසක් හැදෙන එකක් කොහෙද ලෝකෙ දිනේ මේ කය කියන්නේ මෙහෙම එකක් නේ. ඉතින් මෙහෙම එකක් තියාගෙන මම නිරෝගී වෙන්න හැදුවට, සැනසille ඉඳ හැදුවට, සදාතනික වෙන්න හැදුවට මොනතරම් ඕලකමද මොල්ල අදහසක්ද? මේ කයේ ස්වභාවය මෙහෙමයි, ගණ්ඩ හරියක් මේකේ නැහැ කියලා අනේ විදර්ශනාවක්. අර මල් දිහා බලාගෙන ගිය ක්‍රම. ඔහොම තමයි ඒ කාලේ මල් බල්ලා හිටන් විදර්ශනා කළේ. ඉතින් අද මොකද කරන්නේ? ආ පරමල් පූජා කරන්න හොඳ නැහැ. ඌව පව් අරයි යන්න එහාට. ඒ මොකද පරමල් පූජා කළොත් ඊට ඇති වයසක මිනිස්සෙක් හම්බිනවා, වයසක ගෑණියෙක් හම්බිනවා. ඒ පැරණි කාලේ කතා තියෙනවා. හරි බයයි පරමල් පූජා කරන්න. පරමල් පූජා කළා එහෙම කරගන්න පුළුවන් අය. ඉතින් ඕක දැක්කොත් එහෙම කවුරු හරි කිව්වොත් හොඳ වල් පූජා කළොත් හොඳ ලස්සන කෙනෙක් හම්බ වෙනවා කියලා, පණ නැහැගෙන කියලා හොයනවා හොඳ හොඳ වල් පූජා කරා. ඉතින් මේ ලෝකෙට බැඳෙන හැටි. ඉතින් බුදුදහම තියෙන්නේ ඔය ඔය සෙල්ලම් කරන්නේ මේ වැඩක් නැති මේ කාම ලෝකෙ විගලම් කරන්න නෙමෙයි. හරවත් වන්නා වූ ධර්මයේ තේරුම් බලන් ඒ තුලින් ඒ යථාර්ථය ගන්න. ඒකයි තේරුම් ගන්න ඕන. වැදගත් දෙයක්.